ආයුබෝවන් දරුවනේ. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රුහුණු ගුවන් විදුලි සේවය හා එක්ව ක්‍රියාත්මක කරන රුහුණු ගුරු ගෙදර වැඩසටහන සඳහා සහභාගී වන දරුවන් සියලුම දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. කෘෂි හා ආහාර තාක්ෂණ විෂය දැනුම ඔබට ලබා දෙන්නට අදත් ඔබ හා එක්වන මම මාර පරදු ආදර්ශ කණ්ඩ විදුහලේ W.A. රේණුකා ගුරුතුමියයි. දරුවනේ, මම ඔයාලට පසුගිය සතියේ පාඩමේදී කතා කළා 10 ශ්‍රේණියේ පස නිපුණතාවය යටතේ පාංශු පැතිකඩ, පාංශු සංඝටක, ඒ යටතේ පාංශු ඛනිජ වර්ගීකරණය, ඛනිජවල වැදගත්කම, පාංශු කාබනික ද්‍රව්‍යවල වැදගත්කම, පාංශු වාතය ගැනත් කතා කරා, ඒකේ වැදගත්කම ගැනත් කතා කරා. ඛනිජ වර්ගීකරණය තනියම ලියන්න පුරුදු වෙන්න කිව්වා. පැතිකඩ තනියම මතකයෙන් අඳින්න පුරුදු වෙන්න කිව්වා. මතක ඇති නේද? එතකොට අද අපේ කතාබහ අපි ආරම්භ කරන්න යන්නේ පසේ ඉතාම ප්‍රබල සාධකයක්, අපට අවශ්‍යම සාධකයක් වන පාංශු ජලය ගැන. අදත් දරුවනේ, ඔයාලගේ 10 ශ්‍රේණියේ පෙළ පොත ලං කරගන්න ඕන පාඩම යන අතරතුරේදී. ඉතින් පස තුල අඩංගු වන ජලයට තමයි අපි කියන්නේ පාංශු ජලය කියලා. මොන ක්‍රමයකින් හෝ පසට ලැබෙන ජලය ආකාර තුනකට පස තුල පවතිනවා. ඒ ආකාර තුන අපි මුලින්ම ඉගෙන ගමු. ගුරුත්වාකර්ෂණ ජලය එක ආකාරය, කේශාකර්ෂණ ජලය හා ජලාකර්ෂණ ජලය, ඔන්න ඔය ආකාර තුනට තමයි ජලය පවතින්නේ පස තුල. ගුරුත්වාකර්ෂණ ජලය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න අපිට පොඩි පරීක්ෂණයක් කරන්න පුළුවන්. සිදුරු සහිත හිස් සෙමන්ටින් එකක්, මොනවා හරි හිස් ටින් එකක් අරගෙන සිදුරු කරගෙන ඒක වියලි පස් වලින් පුරවනවා. ඊළඟට මේ වාජනයට ජලය ටිකෙන් ටික උඩින් එකතු කරනවා. පතුලේ තියෙන සිදුරු වලින් ජලය බිඳුව බිඳුව පිට වෙන්න පටන් ගත්තම ජලය එකතු කිරීම අපි නවත්තනවා. මේ ආකාරයට සිදුරු වලින් ජලය පිට වෙන අවස්ථාව වෙනකොට පස තුල තියෙන සියලුම අවකාශ ජලයෙන් පිරීලා තියෙන්නේ. මේ අවස්ථාවේදී මේ පිට වෙන ජලය තමයි දරුවනේ අපි හඳුන්වන්නේ ගුරුත්වාකර්ෂණ ජලය කියලා. මේ පරීක්ෂණයේදී මෙහිම ජලය පිටවීම පෙනුනට පොළව තුල මේ ක්‍රියාවලිය අපිට පේන්නේ නැහැනේ. මේ විදිහේම ක්‍රියාවලියක් පස තුල සිදු වෙනවා. ඒ ක්‍රියාවලියට අපි හැමෝම, අපේ දරුවෝ හැමෝම අහලා තියෙන බලයක් බලපානවා. මොකක්ද ඒ බලය? ඒ තමයි ගුරුත්වාකර්ෂණ බලය. අන්නේ ගුරුත්වාකර්ෂණ බලය යටතේ පසින් ඉවත්ව පහළට බැස යන ජලය තමයි අපි ගුරුත්වාකර්ෂණ ජලය කියලා හඳුන්වන්නේ. මේ ගුරුත්වාකර්ෂණ ජලය තියෙන්නේ පසේ මහා අවකාශවල. අපි ගිය සතියේ පාඩමේදී කිව්වා අවකාශ වර්ග දෙකක් තියෙනවා කියලා. ඉන් මහා අවකාශවල තමයි මේ ගුරුත්වාකර්ෂණ ජලය තියෙන්නේ. මේ ජලය පසේ දිගටම රැඳෙන්නේ නැහැ. මහා අවකාශවල තියෙන ජලය පසේ දිගටම රැඳිලා තියෙන්නේ නැහැ. පැය 48ක වගේ කාලයක් තුලදී පසෙන් ඉවත් වෙලා යනවා. අන්න ඒ නිසා චාකවලට ලබා ගන්න බැරි ජලයක් විදියට තමයි අපි හඳුන්වන්නේ ගුරුත්වාකර්ෂණ ජලය. චාකවලට උරා ගන්න රැඳිලා තියෙන්නේ නැති ජලයක් තමයි ගුරුත්වාකර්ෂණ ජලය කියන්නේ. ඊළඟට අපි බලමු පසේ ශුද්‍ර අවකාශ, පුංචි අවකාශ, කුඩාම අවකාශ තුල තියෙන ජලය ගැන. මේ කුඩාම අවකාශ තුල කේශාකර්ෂණ බලය මගින් කලින් බලපෑවේ ගුරුත්වාකර්ෂණ ජලය. බලය කේශාකර්ෂණ බලය මගින් රැඳිලා තියෙන ජලය අපි හඳුන්වනවා කේශාකර්ෂණ ජලය කියලා. කේශාකර්ෂණ බලය මගින් රැඳිලා තියෙන ජලය අපි හඳුන්වනවා කේශාකර්ෂණ ජලය කියලා. දැන් අපේ දරුවන්ට, අපේ දූල පුතාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, මොකද්ද මේ කේශාකර්ෂණ බලය කියන්නේ කියලා. කේශාකර්ෂණ බලය කියන්නේ යම් ද්‍රව්‍යයක් ගුරුත්වාකර්ෂණ බලය යටතේ පහළට ගලා යාමට විරුද්ධව ඉහළට ඇද තබා ගන්නා බලයක්. පහළට ඇදී යාමට නොදී ඉහළට, ඒකට විරුද්ධව ඉහළට ඇදලා තියාගන්න බලයක්. පසේ තියෙන ඉතාම සියුම් සිදුරු තුලින්, ඒ කියන්නේ කේශික සිදුරු තුලින් මේ විදියට ද්‍රව නැත්නම් ජලය ඉහළට ඇදිලා යනවා. මේ ක්‍රියාවලිය ඔයාලට නිතරම හැගැටෙන උදාහරණයක් තමයි. මේ ක්‍රියාවලිය පෙන්눔 කරන නිතරම හැගැටෙන ක්‍රියාවලියක් තමයි පහනකට තෙල් දැම්මට පස්සේ පහන් තිරේ කේශික සිදුරු තුලින් තෙල් ඉහළට ඇදීම. පහන් තිරේ කේශික සිදුරු තුලින් තෙල් ඉහළට ඇදීම. එහෙනම් ඔන්න ඔය මේ භෝග වගාවේදී ඉතාමත් වැදගත් වෙන ජලයක් තමයි මෙන්න මේ කේශික සිදුරු තුල තියෙන්නේ. මේ ආකාරයට කේශික සිදුරු තුලින් ඉහළට ඇදී යන කේශාකර්ෂණ ජලය භෝග වගාවේදී ඉතාමත් වැදගත්. කේශාකර්ෂණ ජලය පමණයි ශාකවලට අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි බලමු පසේ තියෙන තවත් ජල ප්‍රභේදයක් ගැන. ඒ තමයි ජලාකර්ෂණ ජලය. ජලාකර්ෂණ ජලය. ඉතින් මේ ජලාකර්ෂණ ජලය ජල ප්‍රභේද තුනින් එක් ජලයක් තමයි ජලාකර්ෂක ජලය. ජලාකර්ෂණ ජලය කියන්නේ පස් අංශුව වටා ඉතා තදින් බැඳී තියෙන ජල ස්තරයක්. ජලාකර්ෂණ කියන්නේ පස් අංශුවට ඉතාම තදින් බැඳී තියෙන ජල ස්තරයක්. මේ ජලය ශාකවලට ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම තමයි මේ ජලය පසෙන් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ අපිට සෙල්සියස් අංශක 105 වගේ උෂ්ණත්වයක් යටතේ පැය 12ක් 24 12න් ඉවත් වෙන්නේ නැහැ. 12යි 24 අතර කාලයක් උඳුනක් තුල රත් කිරීමෙන් පමණයි. එතකොට ඔන්න අපි දැන් පසේ තියෙන ජල ප්‍රභේද තුන ගැන කතා කරා. ගුරුත්වාකර්ෂණ ජලය, කේශාකර්ෂණ ජලය, ජලාකර්ෂණ ජලය. දැන් අපි බලමු ජල ප්‍රභේද නිසා, මේ ජල වර්ග නිසා පසේ තියෙන පසේ රැඳෙන්නේ මොකද්ද? තෙතමනය. මේ ජල වර්ග නිසා පසේ තෙතමනය රැඳෙනවා. එතකොට අපි ඊළඟට බලමු අපේ කතාබහ ගොනු කරමු. කතාබහ අරගෙන යමු පාංශු තෙතමන මට්ටම් ගැන. පාංශු තෙතමන මට්ටම් ආකාර හතරක් ගැන කතා කරන්න පුළුවන්. එකක් තමයි සන්තෘප්ත මට්ටම. තවත් එකක් තමයි ශේෂ්ඨ ධාරිතා මට්ටම. අනික තමයි తాවකාලික මැලවීම. අනික තමයි ස්ථිර මැලවීම. ජල වර්ග නිසා පසේ තෙතමනිය ගැන කතා කරන්න පුළුවන්. තෙතමනිය ගැන කතා කරනකොට අවස්ථා හතරක් ගැන කතා කරන්න පුළුවන්. සම්පූර්ණ මට්ටම, ශේෂ්ඨ ධාරිතා මට්ටම, తాවකාලික මැලවීම සහ ස්ථිර මැලවීම. අපි මේන් මුලින්ම කතා කරමු මේන් සම්පූර්ණ මට්ටම ගැන. අපි කලින්ම කිව්වනේ පසේ අවකාශ වර්ග දෙකක් තියෙනවා කියලා. ඒ එකක් තමයි මහා අවකාශ, අනික තමයි ශුද්‍ර අවකාශ. ඉතින් දරුවනේ, අධික වර්ෂාවකදී එහෙම නැත්නම් නොකඩවා අධික ජල සම්පාදනයක් සිදු කරන විට පසේ තියෙන වාතය ඉවත් වෙලා අර අපි කිව්ව මහා අවකාශ හා ශුද්‍ර අවකාශ සියල්ලම ජලයෙන් පිරියනවා. එවැනි අවස්ථාවක පවතින පසකට අපි කියනවා සම්පූර්ණ පසක් කියලා. සියලුම අවකාශ ජලයෙන් පිරී ගිහිල්ලා තියෙන පසකට අපි කියනවා සම්පූර්ණ පසක් කියලා. මෙවැනි පසක් තුළ ජලාකර්ෂණ ජලය, කේශාකර්ෂණ ජලය, ගුරුත්වාකර්ෂණ ජලය උපරිම ධාරිතාවෙන් පවතිනවා. සංතෘප්ත අවස්ථාවක පවතින පසක වාතය නැති නිසා ශාක මූලවලට ශ්වසනය කරන්න බෑ. අන්න ඒ නිසා සංතෘප්ත පසක් භෝග වගාවට සුදුසු වෙන්නේ නැහැ. පාංශු වාතය නොමැති නිසා ශාක මූලවලට ශ්වසනය කරන්න බාධා ඇති වෙනවා. ඒ නිසා සංතෘප්ත ජලයෙන් සංතෘප්ත වෙච්ච පසක් වාතය අඩු නිසා භෝග වගාවට සුදුසු නැහැ. ඊළඟට අපි කතා කරනවා ඊළඟ තෙතමන මට්ටම, ශ්‍රේෂ්ඨ ධාරිතාව. ශ්‍රේෂ්ඨ ධාරිතාව පසෙහි මහාවකාශවල පිරෙන ජලය ගුරුත්වාකර්ෂණ බලය යටතේ පහළට ගලාගෙන යනවා. මේ විදියට මහාවකාශවල පිරලා තියෙන ජලය සියල්ලම ඉවත්ව ගියාට පස්සේ පසේ ඉතුරු වෙන්නේ කේශාකර්ෂණ ජලයත්, පස්ංශුවට තදින්ම බැඳී තියෙන ජලාකර්ෂණ ජලයත් පමණයි. ඒ ජල වර්ග දෙක උපරිම ධාරිතාවයෙන් මේ අවස්ථාවේ පසක පවතිනවා. ගුරුත්වාකර්ෂණ ජලය ඉවත් වුණාට පස්සේ කේශාකර්ෂණ ජලයත් ජලාකර්ෂණ ජලයත් උපරිම අවස්ථාවෙන් පසේ පවතිනවා. අන්න එවැනි අවස්ථාවක පසේ ඇති ජල ප්‍රතිශතයට අපි කියනවා ශ්‍රේෂ්ඨ ධාරිතාව කියලා. ශ්‍රේෂ්ඨ ධාරිතාව කියලා. දැන් දරුවන්ට මතක් ඇති ශ්‍රේෂ්ඨ ධාරිතාවේ පවතින පසක තියෙන ජල වර්ග මොකද්ද කියලා. ශ්‍රේෂ්ඨ ධාරිතාවේ පවතින පසක මොකද්ද ජල වර්ග? ගුරුත්වාකර්ෂණ ජලය නෑ, අනිත් ජල වර්ග දෙක තියෙනවා. කේශාකර්ෂණ ජලයත් ජලාකර්ෂක ජලයත් දෙකම තියෙන අවස්ථාවල තමයි අපි කියන්නේ ශ්‍රේෂ්ඨ ධාරිතාව කියලා. මේ වගේ ශ්‍රේෂ්ඨ ධාරිතාවක් ශ්‍රේෂ්ඨ ධාරිතාවක් පවතින පසක නොමැති ජල වර්ගය මොකද්ද ඇහුවති? ගුරුත්වාකර්ෂණ ජලය. ඉතින් දරුවනේ, භෝග වර්ධනය සඳහා වඩා සුදුසු වන ජල තත්ත්වය තමයි ශ්‍රේෂ්ඨ ධාරිතා මට්ටම. ශ්‍රේෂ්ඨ ධාරිතා මට්ටම. තුන්වෙනි තෙතමන මට්ටම තමයි තාවකාලික මැලවීම කියන්නේ. බලමු තාවකාලික මැලවීම කියන්නේ මොකද්ද කියලා වචනින්ම තේරෙනවා. අපි කලින් කතා කළා ශ්‍රේෂ්ඨ ධාරිතාවේ පවතින පසක තියෙන ජල වර්ග තමයි ජලාකර්ෂක ජලයයි කේශාකර්ෂණ ජලයයි. මේ ජල වර්ග දෙක අතරින් කේශාකර්ෂණ ජලය ඉවත් වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. ඒ එකක් තමයි දරුවනේ ශාක මුල් මගින් අවශෝෂණය කරගෙන ශාකයේ ක්‍රියා ජීව ක්‍රියාවලට යොදා ගැනීම. ප්‍රභා සංශ්ලේෂණය, ශ්වසනය වගේ ජීව ක්‍රියා සඳහා යොදා ගන්න. අනිත් ජලය ඉවත් වෙන ක්‍රමය තමයි පස මතු පිටින් ජලය වාෂ්පීකරණය වීම. ඉතින් මේ ක්‍රම දෙකෙන් පසෙන් කේශාකර්ෂණ ජලය ඉවත් වෙද්දී පසෙන් ශාකයට උරාගත හැකි ජල ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා. ක්‍රම දෙකකින් පසේ තියෙන ජලය ඉවත් වෙනවා. එතකොට ශාක මුල් මගින් ගහට උරා ගන්න පුළුවන් ජල ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට ශාකයට ජල අවශෝෂණය කරන්න අපහසු වෙනවා. ඇයි? ප්‍රමාණවත් ජලයක් පසේ නැහැනේ. එතකොට මේ මුල් මගින් අවශෝෂණය කරන ජලය ශාක පත්‍ර වල සිදුවන උස්වේදන ක්‍රියාවලියේ මගින් ඉවත් වෙනවා. මුල් මගින් අවශෝෂණය කරන ජලය ශාක වල සිදුවන උස්වේදනය කියන ක්‍රියාවලිය මගින් ඉවත් වෙනවා. ඉතින් මේ විදියට යම්කිසි ශාකයක මුල් මගින් අවශෝෂණය කරන ජල ප්‍රමාණයට වඩා උත්සේදනය මගින් ඉවත් වෙන ජල ප්‍රමාණය වැඩි වුණොත් මොකද වෙන්නේ? ශාකය මැලවෙනවා. ශාකය මැලවෙනවා. එතකොට මේ මැලවීම ටික කාලයකදී නැති කරගන්න පුළුවන් නම් ඕගොල්ලෝ මේ විදිහට දැකලා තියෙනවා. උදේට ගස් විශේෂයෙන්ම පෝච්චි වල තියෙන ශාක මැලවෙනව දවල් වෙනකොට, හවස් වෙනකොට මැලවෙනව. හේතුව එයාට උරා ගන්න පුළුවන් ජල ප්‍රමාණය ඒ භෝගේ අඩංගු ශේෂ්ත්‍රේ නැත්තම් පෝච්චිය තුල අඩු වෙලා ගිහින්. එතකොට අපි මොකද කරන්නේ? ජල සම්පාදනය කරනවා. ඔන්න ආයිමත් යථා තත්ත්වයට පත් වෙනවා. මෙන්න මේක තමයි අපි කියන්නේ తాවකාලික මැලවීම කියලා. මොකද්ද වෙන්නේ? ශාකයට ජලය දුවම, මැලවුණු ශාකයකට ජලය දුවම ආයේ ශාකය යථා තත්ත්වයට පත් වෙනවා. මේ සංසිද්ධිය තමයි අපි කියන්නේ తాවකාලික මැලවීම කියලා. ඇයි? වතුර දැම්මම නැවත යථා තත්ත්වයට පත් වෙන නිසා මැලවීම తాවකාලිකයි. හරි නේද? ඔන්න తాවකාලික මැලවීම අපිට තේරුණා. අපි දැන් බලමු ඊළඟ තෙතමන මට්ටම තමයි ස්ථිර මැලවීම. දැන් අපි දරුවනේ తాවකාලිකව මැලවුණු ශාකයකට අපිට සුදුසු වෙලාවේදී ජලය සම්පාදනය කරන්න බැරි වුණොත්, හදිසි කරදරයක් වෙලා නිවස හිටියේ නැති වුණොත්, අපිට අතපසු වුණොත් ජලය අවශ්‍ය වෙලාවේදී යොදන්න ශාකය දිගින් දිගටම මැලවෙනවා. එතකොට අපි මේක ටික දවසක් ගියාට පස්සේ මේ ගහට වතුර දෑවට ආයි අතත්තර පත් කරගන්න බැරුව යනවා. දිගටම වැළවීමට ලක් වුණාට පස්සේ අතත්තර පත් කරගන්න බැරුව යනවා. මෙන්න මේ අවස්ථාවට කියනවා අපි ශාකයේ ස්ථිර මැලවීම කියලා. මේ අවස්ථාවේ පසේ පවතින ජල ප්‍රතිශතය ශාකයක් ස්ථිර මැලවෙනකොට මැලවෙන අවස්ථාවේදී පසේ තියෙන ජල ප්‍රතිශතය අපි හඳුන්වනවා ස්ථිර මැලවීමේ සංගුණකය. එහෙම නැත්නම් ස්ථිර මැලවීමේ අංකය කියලා. අපි මෙතෙක් වෙලා කතා කරපු තෙතමන මට්ටම්, මැලවීමේ සංගුණකය, ඒවා මතක තියාගත යුතු වගේම තවත් වැදගත්ම කරුණක් මතක තියාගන්න වෙනවා. භෝගයකට ජල සම්පාදනය කිරීමේදී මේක ඉතාම වැදගත් වෙනවා. අපි ඉගෙනගත්ත ශේෂ්ඨ ධාරිතාවත් මැලවීමේ අංකයත් වැදගත්ම පරාමිති වෙනවා. ඒ දෙක සැලකිල්ලටගෙන තමයි අපි ජල සම්පාදනයකට යොමු විය යුත්තේ. ඉතින් අපේ දරුවෝ මෙතෙක් වෙලා මේ සවන් දුන්නු විෂය කරුණු තවදුරටත් තහවුරු කරගන්න පෙළ පොතේ පිටු අංක 44 තියෙන රූප සටහන ඉතාමත් උදව් වෙනවා. පාංශු තෙතමන මට්ටම් ගැන ඉතාම පැහැදිලිව පෙන්නුම් කරලා තියෙනවා ඒ රූප සටහනේ. එහෙනම් රූප සටහනත් අධ්‍යයනය කරලා මේ විෂය කරුණු තවදුරටත් තහවුරු කරගන්න. ඊළඟට අපි බලමු මෙතෙක් වෙලා අපි කතා කරපු පසේ තියෙන ජලය, පාංශු ජලය මොන විදියටද භෝග වගාවට වැදගත් වෙන්නේ කියලා. ඒ කියන්නේ පාංශු ජලයේ වැදගත්කම අපි දැන් කතා කරන්නේ. ශාකවල ජීව ක්‍රියාවලිය සඳහා, ඒ කියන්නේ උත්සේදනය, ප්‍රභා සංශ්ලේෂණය වගේ ජීව ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය වෙනව ජලය. ඊළඟට ශාක පෝෂක ශාකයට ලබා දෙන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන්නේ ජලයයි. කිසිම ශාක පෝෂකයක් අපි ලබා දෙන විදිහට ශාකයට උරා ගන්න බෑ, ලබා ගන්න බෑ. ඒවා ජලයේ දිය වෙලා, දිය කරලා, දිය වුණාට පස්සේ තමයි ශාකයට අවශෝෂණය කරගන්නේ. ඒ නිසා පෝෂක අවශෝෂණයට ජලය අත්‍යවශ්‍යයි. ඒ වගේමයි බීජ පරෝහණයට අවශ්‍ය වෙනව පාංශු ජලය. පාංශු ජීවීන්ගේ පැවැත්මට පාංශු ජලය අවශ්‍ය වෙනවා. පාෂාණ ජීර්ණයට හා පාංශු ජනනයටත් පසේ තියෙන ජලය උපකාරී වෙනවා. ඒ වගේමයි තවත් වැදගත්ම කාර්යයක් තමයි බීම් සැකසීමේ කටයුතු වලට පහසු වෙනවා පසේ තෙතමන මට්ටම පාංශු ජලය. පසේ තෙතමන මට්ටම අපේ වැදගත් වෙන බව පැහැදිලි වෙන දෙයක් තමයි අපේ ගොවි මහත්තුරු බීම් සැකසීමට බලන් ඉන්නේ වර්ෂාව ලැබෙන තුරු. ඉතින් අපි මේ කතා කරේ පාංශු ජලයේ වැදගත්කම. ඊළඟට අපිට තවත් එක පාංශු සංඝටකයක් ගැන කතා කරන්න ඉතිරි වෙලා තියෙනවා. ඒ තමයි පාංශු ජීවීන්. පසේ ඉන්න ජීවීන් තමයි දරුවනේ අපි පාංශු ජීවීන් කියන්නේ. පාංශු ජීවීන් කොටස් දෙකයි. පීවියසර පෙනෙන ජීවීන් මහා ජීවීන් කියලා හඳුන්වනවා. පීවියසර නොපෙනෙන ජීවීන් සුද්ධ ජීවීන් කියලා අපි හඳුන්වනවා. කවුද දරුවනේ පසේ ඉන්න මහා ජීවීන් වෙන්නේ? ශාක හා සතුන් නේද? කුරුමිණියෝ, හැකරැල්ලෝ, වේයෝ, කුහුඹුවෝ ඔයාල ඕන තරම් දැකලා තියෙනවා. මේ වගේ පසේ ඉන්න මහා ජීවී කාණ්ඩ. ශාකත් පසේ ඉන්න මහා ජීවී. සුද්ධ ජීවීන්ට උදාහරණ තමයි බැක්ටීරියා, ඇල්ගී, දිලීර, නෙමටෝඩාවෝ, ප්‍රොටුසෝවාවෝ වගේ සත්තු. ඉතින් දරුවනේ මේ පාංශු ජීවීන් අපට හිතකර බලපෑම් මෙන්ම අහිතකර බලපෑම්නුත් ඇති කරනවා. හිතකර බලපෑම් තමයි කාබනික ද්‍රව්‍ය වියෝජනයට උදව් කරනවා. විශේෂයෙන්ම දිලිරහ බැක්ටීරියා තමයි මේ ක්‍රියාව කරන්නේ. ගැඩිවිල්ප අණුවන් කියන්නේ කෘෂිකර්මාන්තයට ඉතාම වැදගත් ජීවි කොට්ටාසයක්. පසේ ඉන්න ගැඩිවිලුන් පස මිශ්‍ර කරනවා, පසට ඇරෙන සුළු ද්‍රව්‍ය පිට කරනවා. එතකොට පාංශු කැටිති හැදෙන්න පහසු වෙනවා. වෙනත් විදිහකට කියනවා නම් පාංශු ව්‍යුහය දියුණු වෙනවා. මේක හොඳ ලක්ෂණයක්. ඒක නිසා පාංශු ජීවීන්ගේ හිතකර බලපෑමක් තමයි පාංශු ව්‍යුහය දියුණු වීම. මේ දරුව දන්නවනේ හැම දෙයකම හොඳයි නරකයි දෙකම තියෙනවනේ. පාංශු ජීවීන්ගෙත් අහිතකර බලපෑම් නැතුව නොවේ. අහිතකර බලපෑම් තියෙනවා. ඇතැම් ජීවීන් ශාක වලට රෝග බෝ කරනවා. රෝග බෝ කිරීම මගින් අපේ බලාපොරොත්තු වෙන අස්වැන්න අඩු වෙන්න පුළුවන්. අපේක්ෂිත අස්වැන්න අඩු වෙන්න පුළුවන්. ඒ වගේමයි නයිට්‍රී හරණය මගින් ශාක පෝෂකයක් වන නයිට්‍රජන් පසින් ඉවත් කරනවා සමහර සුද්ධ ජීවීන්. ඒකත් හොඳ ක්‍රියාවලියක් නෙමෙයි. ඉතින් අපි මෙතෙක් වෙලා කතා කළේ ඔයාලට මේ ලබා දී ඇති පැවරුම් අංක 9ට අදාළ විෂය කරුණු. බලමු අද මොනවද පාඩම පටන් ගත්ත වෙලාව ඉඳලා අපි කතා කරේ. පාංශු ජලය, පාංශු තෙතමන මට්ටම්, ශේෂ්ඨ ධාරිතාව, තාවකාලික මැලවීම, ස්ථිර මැලවීම මතකයි නේද? ඒ වගේම ජලයේ වැදගත්කම් සහ පාංශු ජීවීන් හා ජීවීන්ගේ වැදගත්කම් ගැන තමයි කතා කරේ. මේ විෂය කරුණු ටිකට අදාළව පැවරුම් අංක 9 ඔබලට ලබා දීලා තියෙනවා. ඒකට පිරිතුරු ලියලා ඔබේ ගුරුතුමා හෝ ගුරුතුමියා හමු දවසක අඩුපාඩු සාකච්ඡා කරලා නිවැරදි කරගන්න, පෙළ පොතත් ආධාර කරගෙන පිළිතුරු ලියන්න නොවරදවාම. ඉතින් දරුවනේ අද අපේ පාඩමට ලැබී ඇති ගුවන් කාලය මෙතකින් නිමා වෙන්නයි මේ යන්නේ. ඉතින් අපේ දරුව හැම දිනාටම ඉතාමත් පරිස්සමෙන් නිවසට වෙලා ඉඳගෙන නිරෝගීකම රැකගෙන දවසේ වැඩි වෙලාවක් ඔබගේ අධ්‍යාපන කටයුතු වල යෙදিলা ඉදිරි අභියෝග ජය ගන්න, අවශ්‍ය ශක්තිය ධෛර්යය ගොඩ නගා ගන්න අවශ්‍යම කාලය සුදුසුම කාලයයි මේ ඔබ ගෙවන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔබ සෑම දිනාටම ආයුබෝවන්.